කවි රැසිය මත අවතුමාට මිනිත්තු 14ක් කාලයක්
තියෙනවා. කියා.
මිනිත්තු 14ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඒ
LTL සමාගම ගැන ඇමතුමා කිව්වා කොටස් 128ක් රුපියල් බිලියන 28කට මේක ලබා දුන්නා LTL සමාගමට. LTL එක කියන්නේ ප්‍රයිවට් සමාගමක්. රජයේ තියෙන ඒ කොටස් විදුලි බල මණ්ඩලයේ කොටස් ටික එහෙම අලෙවි කරනවා නම් එකක් තමයි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර යුතුයි. දෙක අඩුතරමින් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න තිබුණා. ඔය ලබාගත් වටිනාකම ප්‍රමාණවත්ද? ඇමතිවරයා කොහොමද තනියෙන් ඒක නිර්දේශය කරන්නේ? සහ එහි දිගටම මේ වගේ කටයුතු වල යෙදිලා ඉන්න අවස්ථාවක ඇමතිවරයා ඇත්තටම මේ සභාවට උත්තර දිය යුතුයි. ඒ LTL සමාගමට එදා ඒ විදුලි බල මණ්ඩලයේ කොටස් ටික ලබා දීම. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? රජයට අයිති කොටස් ප්‍රමාණය 150ට වඩා අඩු වෙනවා. ඒ අඩුවීමක් සිදු වෙනකොට LTL කලමනාකරණ කණ්ඩායමට මේ කෝප්ස් කමිටුවට හෝ ඇවිල්ලා වාර්තා කරන්න අයිතියක් ඇති වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යෙන්ම මේකේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මුජිබුර් රහමාන් මන්තුමා අහපු ප්‍රශ්නයට හරියට උත්තරයක් දුන්නේ මේ සභාව එතුමා නොමග යවුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමා කිව්වා එතුමා ඇමතිවරයෙක් නම් එතුමාට පූර්ණ බලය තියෙන්න ඕනේ, නැත්නම් වැඩක් නැහැ කියලා. හැබැයි එකක් මතක තියාගන්න ඇමතිවරයතුමා, ඔබතුමාට බලය තියෙන්න ඕනේ. හැබැයි ඔබතුමා පෞද්ගලික අංශයක විධායක නිලධාරියෙක් නෙවෙයි. පෞද්ගලික අංශයක විධායක නිලධාරියෙකුට පූර්ණ බලය අරගෙන අධ්‍යක්ෂකවරු පත් කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන් කැමති විදියකට. හැබැයි ඔබ පත් වෙලා ඉන්නේ අයිතිකාරයා හැටියට නෙවෙයි, මුරකරුවෙක් හැටියට. ඔබට වගවීමක් තියෙනවා රටට. ඔබට හිතන විදියට පත්වීම් කරන්න අයින් කරන්න ඔබට තනි තීරණ ගන්න බෑ. ඔබ මේ පාර්ලිමේන්තුවට වග කියව යුතුයි. එනිසා ඒ ප්‍රශ්නය තමයි අපි මතු කරන්නේ. බ්ලූ ප්‍රින්ට් එක අපි වචනයට සීමා කරන්න ක්‍රියා කරනවා. හැබැයි ඔබතුමන්ලා හිතූ මතයට වැඩ කරන විදියට නෙවෙයි. වගවීමක් ඇතුව, රටේ ජනතාවට වගවීමක් ඇතුව තමයි ඒ බ්ලූ ප්‍රින්ට් එක ක්‍රියාත්මක කරන්නේ. අපි සහ ඔබ අතර තියෙන වෙනස ඒක හරියට දැනගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බල ආයතන අංශයේ ප්‍රධාන කොටස්කරුවන් ගේ අදහස් ගොඩක් තිබුණා මේ පනත පිළිබඳව. ඒ වගේම විදුලි බල ශක්ති පනත් කෙටුම්පත්ත ගතම්ම විපක්ෂය වෙනුවෙන් අද මගේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කරනවා නම් අපි අපනයනය මත ආර්ථිකයක් ඉදිරියේ සකස් කරනවා නම් අනිවාර්යෙන්ම අපේ ප්‍රාග්ධන පිරිවැය අපි අඩු කර යුතුයි. දෙවනුව අපේ විදුලි බල ශක්ති පිරිවැයත් අපි අඩු කර යුතුයි. ඒකේ කිසිම තර්කයක් නැහැ. එම නිසා නවෝත්පාදනය, තාක්ෂණය, ඒ වගේම නව්‍ය ක්‍රම සහ තරඟකාරී මොඩලයක් විදුලි බල ක්ෂේත්‍රය තුළ ඇති කිරීම අත්‍යවශ්‍යයි. අපි ඒක ගැන තර්ක කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ජනප්‍රිය ස්ථාවරයක් අරගෙන මේ පනතට කිසිම හේතුවක් නැතුව විරුද්ධ වෙන්න. හැබැයි සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය හැටියට ඒ ස්ථාවරයේ නැහැ. අපි මේක කෙලින් අවශ්‍ය දේ රට වෙනුවෙන් කතා කරන්න ගරු ඇමතුමනි අපි සූදානම්. හැබැයි මේ නව පනත් කෙටුම්පත තුළ රටේ අරමුණ ඉෂ්ට වෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. විදුලි බල අංශයේ ප්‍රධාන කොටස්කරුවන් චෝදනා ගොඩක් කරලා තියෙනවා මේ පනත ගැන. ඔහු කියනවා ඔවුන්ගේ අදහස් වලට ඇහුම්කන් දුන්නේ නැහැ, සාකච්ඡා හරියට තිබ්බේ නැහැ, සමාජ සංවාදයක් ඇති කරේ නැහැ කියලා. දැන් ඇමතිතුමා කිව්වා එහෙම වුණේ නැහැ, මේක මාස ගාණක් මේක සාකච්ඡා කරා කියලා. හැබැයි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වලට ප්‍රමාණවත් කාලයක් දුන්නේ නැහැ කියන චෝදනාව තියෙනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයන් පවා එක කියනවා. ඒ නිසා අද එයාලගේ සේවය අනිවාර්ය කරා. මොකද එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ඉස්සරහ ඇවිල්ලා ඒගොල්ලෝ වර්ජනය කරයි කියලා බය වෙලාද මන් දන්නේ. හැමතුමා එක අනිවාර්ය කරා. ඊළඟට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සංගමයක් කියනවා ඒගොල්ලන්ට අවශ්‍ය අවස්ථාවල් දුන්නේ නැහැ කියලා. ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ජිනියර්ස් ISL එකත් චෝදනා කරනවා ඒගොල්ලොත් එක්ක ප්‍රමාණවත් සාකච්ඡාවක් කරේ නැහැ කියලා. ඒ වගේම සමාජය තුළ විශේෂඥයෝ එක කියන බලවත් චෝදනා තියෙනවා. ඒකම තමයි අපටත් කියන්න තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ හැටියට දැන් ඇමතිතුමාට අපි කියන්න ඕනේ ආංශික අධීක්ෂණ කාරක සභාවට මේක ගෙනාවේ පෙරේදා. මේ පනත් කෙටුම් පත සාකච්ඡා කරන්න. මේ තරා ගැඹුරු ජාතික වැදගත්කමක් තියෙන පනතක් දවස් දෙකකට කලින් තමයි ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ගේන්නේ. එක දවසකින් තීරණයක් ගන්නවා. දැන් මේ පනත් කෙටුම් පතය කලබලයේ අවදිමත්ව ගෙනාව කියන එක හොඳටම තහවුරු වෙන්නේ කොහොමද? ඊට වඩා තහවුරු වෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය මොකක්ද කියපු එකේ. ශ්‍රේෂ්ඨ අධිකරණය කියන්නේ මේක ව්‍යවස්ථාවට පටහැනි වගන්ති විශාල ප්‍රමාණයක් තියෙනවායි කියලා. ජනමත විචාරණයට යන්නත් තිබුණ වගන්තියක් තිබුණා. ඒතොර ඒකෙන්ම පේනවා මේ පනත් කෙටුම්පත සකස් කරනකොට හරියාකාරව කල්පනා කරලා බලලා කරලා නැහැ. මේක කලබලයේ හදිස්සිය කෙරුවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා සමාජය තුළ ඇති වෙලා තියෙන ඒ තත්වය සාධාරණයි. විදුලිය ගත්තම දරු නියෝජ්‍ය කතානායකතුමනි, එය ආර්ථික භාණ්ඩයක්. ඒ වගේම නිෂ්පාදිත යෙදවුමක්. හැබැයි අනිත් පැත්තෙන් විදුලිය ඒ වගේම මහජන උපයෝගිතාවයක්. ඒක මහජන සේවාවක්. එතකොට in other words, honorable minister, you have to understand making electricity an accessible and affordable commodity has to be one of the targets. ඒක ගත්තම උදාහරණයක් හැටියට ඇමතිතුමා ක්‍රියා කරලා තියෙන හැටි සහ රජය ක්‍රියා කරලා තියෙන හැටි බැලුවම පහුගිය කාලේ රජයේ ක්‍රියාකලාපය බැලුවම 2022 අගෝස්තු මාසයේ විදුලි ගාස්තුව 66%කින් වැඩි කරා. ඊළඟට 2023 ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තුව 88%කින් වැඩි කරා. ඊළඟට 2023 ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තුව 118%කින් වැඩි කරා. වැඩි කරපු එකෙන් ප්‍රතිඵලය මොකද්ද වුනේ? මේ රටේ අඩු ආදායම් ලාභීන් 105%කට වැඩි ප්‍රමාණයකගේ විදුලිය විසන්ධි කරා. ඒක තමයි ප්‍රතිඵලය. තොර ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒකට උත්තරයක් දුන්නේත් නැහැ. එතුමා නවපනතෙන් ඔය වගේ තත්වයක් ඇති වුණා නම් මොකද්ද වෙන්නේ? පාරිභෝගිකයාට දෙන ආරක්ෂාව පිළිබඳව හරියට කියලා දීලත් නැහැ. එතකොට ඒක පැහැදිලි වෙන්නේ නැති වෙනකොට එතුමන්ලගේ දැන් තියෙන ක්‍රියාකලාපෙත් අනුව බලන්න වැඩ කරලා තියෙන ඇති. දැන් එතුමා කියන විදුලි ගාස්තු අඩු කරන්න යනවා කියලා. 105%කට වැඩි ප්‍රමාණයක විදුලිය විසන්ධි කරුවාට පසුව. දැන් මේක කියන්නේ. දැන් මේ නව කෙටුම්පතින් කලින් කියපු ඉලක්ක දෙකම අර එකක් තමයි ඒක ආර්ථික භාණ්ඩයක් නිෂ්පාදිත යෙදවුමක් ඒ වගේම මහජන උපයෝගිතාවයක් සේවාවක් වෙන ඒ අරමුණු දෙකම ඉෂ්ට වෙයිද මේ පනතෙන්? ඒක හරියට ඉෂ්ට වෙනවද කියලා බලන්න තමයි විපක්ෂයේ හැටියට අපි හරියට මේ ගැන සංශෝධන කීපයක් ගැන කතා කරන්නේ. එකක් තමයි මේ පනත කියනවා කොස් රිෆ්ලෙක්ටිව් කන්සියුමර් ටැරිෆ් එකක්. එහෙම නැත්නම් වියදම මත ප්‍රතිසාධන කරන පාරිභෝගික මිලක් අය කර යුතුයි කියලා. කොස් රිෆ්ලෙක්ටිව් කන්සියුමර් ටැරිෆ්. හැබැයි ප්‍රධාන ප්‍රශ්නය what is the reasonable cost of generation? විදුලි උත්පාදනයේ සාධාරණ මිල කුමක්ද? ඒක තීරණය කරන්නට හරියට නියාමකයාට නියාමනය කරන නියාමකයාට අවශ්‍ය බලතල දීලා තියෙනවද? එහෙම නැත්නම් ඒක තුළ දේශපාලනීකරණයක් මේ පනතෙන් සිදු වෙනවද කියන ප්‍රශ්නය හරියට බලන්න ඕනේ. ওই ප්‍රශ්න ටික තමයි අපට තිබුණේ. ඒ නිසා ශක්තිමත් නියාමකෙක් සිටිය යුතුයි කියන තැන අපි අනිවාර්යයෙන්ම විපක්ෂයක් හැටියට අපි සිටිනවා ඒ තැන. ඒ නියාමකයාගේ බලතල අඩු කරන්න දියාරු කරන්න ඉඩ තියන්න බෑ. ඇමතුමා කියන එහෙම පනතේ නැහැයි කියලා. The issue at hand, Honorable Minister, is what extent the draft act would permit these proposals to be implemented practically in a manner to ensure the benefits flow to the citizens of Sri Lanka and by making electricity accessible and affordable. Can we develop our renewable energy sector so it will yield dollar income and not one which will be exploited by foreign companies? Has this act got those safeguards? Unbundling using new technology is good, but will the systems yield benefit to our country or will it benefit some fly-by-night investors as it has been happening in the past and it's happening right now? So no doubt foreign capital and foreign technology is very important for the country. We don't doubt that for a moment. But there has to be safeguards to see that that is implemented. දැන් පුනර්ජනනීය බලශක්ති සම්පත ගත්තාම ගරු ඇමතුමත් දන්නවා ශ්‍රී ලංකාවට උපරිම ඒ සම්පත් තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය උපයන්න උපරිම සම්පත් තියෙනවා. දැන් තිරසාර බලශක්ති අධිකාරිය විසින්ම කියනවා අපේ අක්වෙරළ මුහුදුවෙරළ දිහා ගත්තම සුළං බලය උපයීම සඳහා පව පොටෙන්ෂල් එක ගිගාවොට් 102ක් විශාලයි. එවගේම සූර්ය බලය ගත්තම ගිගාවට් 106ක ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. මේක විශාල ප්‍රමාණයක සම්පත්. වෙන රටවල් වල නැති ඒවා. හැබැයි අපේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට යන්න නම් මේකෙන් ගිගාවට් 10ක් ලැබුණා නම් අපිට 2030 2040 ඉලක්ක වලට යන්න ගිගාවට් 10ක් ඇති. ඒ කියන්නේ සුලංසා සූර්ය බලය එකතුව 2030 අපේ ඉලක්කය රටේ ඉලක්කය 70%ක විදුලි සැපයුම පුනර්ජනනීය බලශක්තිය හරහා ලබා ගැනීමට. ඒ 70% නම් සූර්ය බලය සහ සුලං බලය මෙගාවට් 9000ක් එහෙම නැත්නම් මෙගාවට් ප්‍රාව 15300ක් ලබා ගත හැකි තත්වයක් තියෙනවා. ඒ වගේම 2040 තව මෙගාවට් 17000ක් වැඩි කෙරුවාම අපේ නිෂ්පාදනය මෙගාවට් 37000ක් ප්‍රාව 37000 මෙගාවට් ප්‍රාව නිෂ්පාදනයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙන් සිදුවෙන්නේ මොකද්ද? මේකෙන් සිදුවෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පුනර්ජනනීය බලශක්ති ඉලක්කය 70%ට ගෙනිච්චා නම් තාප බලාගාර ඉල්ලුම අඩු වෙනවා. අපට අවශ්‍ය මේ රටට ආනයනය කර යුතු තෙල් ප්‍රමාණය, තෙල් ආනයනය ඉබේම අඩු වෙනවා. ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඩොලර් බිලියන ගාණක් මේ රටට ඉතුරු වෙයි. ඉතින් මේ පනතේ ඉලක්කය විය යුත්තේ ඒක. ඒ ඩොලර් බිලියන ගාණක් එක ඉතුරු වෙනවා නම් ඒ වගේම අපේ නිෂ්පාදනය කරන පුනර්ජනනීය බලශක්තිය අපට අපනායන භාණ්ඩයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. විදුලිය අපනායනය කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි නිෂ්පාදනය විදුලි ඒකක වියදම විදුලි ඒකකයට යන වියදමත් අඩු වෙනවා. ඒ කියන්නේ අපේ පාරිභෝගිකයන්ටත් ඒක පහසු වෙනවා. අපේ නිෂ්පාදන වියදමත් අඩු වෙනවා. අපි තරණකාරී තැනකට යනවා. හැබැයි අපේ මේ සම්පත් වෙන සමාගම් වලට සූරා කන්න හෝ උපයෝජන කරන්න හෝ ඉඩ හැදුනා නම් ඒක සිදු වෙන්නේ නැහැ. ඒක අද ඒ වගේ තත්ත්වයක් අපේ රට තුල ඇති වෙනවා. අපේ සම්පත් උපයෝජන වෙනවා. එතකොට මේ පනත තුල ඒ ආරක්ෂාවල් තියෙනවද? ඒ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙනවද කියන වගකීම අපේ විපක්ෂය හැටියට. මෙතන තමයි රටේ හරි ඇති විදුලි පනතක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඍජු රෙගුලාසි තියෙන ඍජු නියාමනයක් තිබිය යුතු ක්‍රමවේදයක් ඇති වෙන්න ඕනේ. හැබැයි මේ පනත තුල මේ නිර්දේශපාලනීකරණය සිදු වෙලා තියෙනවද ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඇමතුමා කියනවා එයාට බලතල තියෙන්න ඕනේ කියලා. හැබැයි කොයිතරම් ප්‍රමාණයක බලතල තියෙන්න ඕනද? වගවීම කොතනද පටන් ගන්න ඕනෙත් කියන එක එයා කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම ස්වාධීන නියාමනය මේ පනත තුල සිදු වෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා අපි දකිනවා මේ පනත තුල අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ හිඩැස් පෙනී යනවා. ඒ නිසා අපි ඒක විශේෂම ඉදිරිපත් කරන්න කැමති.
ඔබතුමාට මිනිත්තු ඔබතුමා කාලේ මිනිත්තු දෙකක් තියෙනවා. කිරියල්ල මැතිතුමාගේ අමතර කාලේ
හරි මම ඒක ගන්නවා ගරු නියෝජ්‍ය කතානමේ. ඒක උදාහරණයක් හැටියට ගරු ඇමතුමනි, ඔබතුමා කතා කරු මේ අන්බන්ඩ්ලින් එක ලෝක බැංකුවෙන් හැම රටකටම කියන දෙයක්. සමහර රටවල් වල මේක ක්‍රියාත්මක කරලා අනාගත තැන් ඔබතුමා දන්නවා තියෙනවා. උදාහරණයක් ගන්න ෆිලිපීන්ස්. ෆිලිපීනයේ මැනිලා වල ෆිලිපීනයේ වැඩිම විදුලි ගාස්තු වාය කරනවා. හැබැයි ප්‍රයිවට් අන්බන්ඩල් කරලා තියෙනවා. හැබැයි දේශපාලනීකරණයක් සිදු වෙලා තියෙනවා. ඇමතිවරයත් එක්ක එකතු වෙලා, දේශපාලන අධිකාරියත් එක්ක එකතු වෙලා පෞද්ගලික සමාගම් ඒ පාරිභෝගිකයන්ට අය කරන විදුලි ගාස්තුව හිතවු මතයට වැඩි කරනවා. ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න තමයි අපි කියන්නේ මේක හරියට නියාමනය විය යුතුයි කියලා. එතකොට ඔබ ඒකට වුන් ගන්න දෙන එක ඔබගේ යුතුකමක් වෙනවා කියලා මම හිතනවා. 2002 ඔබතුමා කිව්වා කරුජාසුරිය මැතිතුමාගේ කාලේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ මේ පනතක් ඉදිරිපත් කරා. මේ වගේ පනතක් ඉදිරිපත් කරා ඔබතුමාට මතකයි, ඔබතුමාත් කිව්වා එක ගැන. ඒ පනත ඉදිරිපත් කරපු අවධියේදී විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, ඒ පනත තිබුණේ මේක අන්බන්ඩල් කරන්න කියලා. ඒ කියන්නේ එතකොට මීටත් වඩා ඒ පනතේ හරියට අවශ්‍ය වෙන කරුණු තිබුණා නියාමනය හරියට කිරීමට නිර්දේශපාලනීකරණය කරන්නට. හැබැයි ඒ වෙලාවේදී ගරු ඇමතුමා ඔබතුමන්ලගේ කණ්ඩායම අද මේ පනත ගේන කණ්ඩායමම තමයි ඔය පනතට විරුද්ධව පෙනී හිටියේ. එතකොට මට පුදුමයි අද ඔබතුමන්ලා එදා මීට වඩා නියාමනයක් තිබුණු, රෙගුලාසි තිබුණු, විනිවිදභාවයක් තිබුණු ඒ පනතට විරුද්ධ වෙලා ඊට වඩා දේශපාලනීකරණයක් කරන ඇමතිවරයාට වැඩි බලයක් එන පනත ඔබතුමන්ලා විසින්ම මේක ගෙනල්ලා මේකට ඉදිරිපත් කරන එක. දැන් මට එකක් මට අද සහතික කරගන්න පුළුවන්. මේ පනත සම්මත වෙන්නේ නැහැ අද. ඇයි සම්මත වෙන්නේ නැත්තේ? ඇයි මං කියන්න. මහින්ද රාජපක්ෂ මහතා, දැන් ඔබතුමා අපේ ස්ථාවරය ගැන කිව්වා. ඔව්, අපි මේ ස්ථාවරයට යම් එකඟතාවයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේත් ඔබතුමා පෙන්වානේ මාලිමාවෙත් තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා මේක වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමන්ලා නියෝජනය කරන කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟදී කිව්වා කිසිසේත් එතුමා ප්‍රතිව්‍යුහගත කිරීමට පෞද්ගලිකකරණයට විරුද්ධයි කියලා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් මේ පැත්තේ ඉන්නේ. එතකොට කොහොමද ඒගොල්ලෝ අත උසවන්නේ? අද ඔසවන්න බැරි වෙනවා. ඇඳගෙන ඉන්න එක තමයි ඔසවන්න වෙන්නේ අද. ඔයාලට අත ඔසවන්න බැරි වෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු විදිහට ඔයාලා මේකට විරුද්ධ වෙන්න ඕනේ. ඒතර අද ඔසවන්න වෙන්නේ අත නෙවෙයි, ඇඳගෙන තියෙන එක තමයි ඔසවන්න වෙන්නේ. ඒතර කොහොමද ඔබතුමා සම්මත කරන්න වෙන්නේ? අපි අත ඔසවනද නැද්ද කියලා අපි කියන්න. ඔබතුමා අපි ඉදිරිපත් කරන සංශෝධන වලට එකඟ වෙනවා නම් අනිවාර්යෙන්ම අපි සහය දෙන්න. ඔබතුමා ඒක කියන්නකෝ. ඔබ එකඟ වෙනවද? ඔබ එකඟ වෙනවා නම් අපිට පුළුවන් සහය දෙන්න. අපි ඉදිරිපත් කරනවා. අද අද අපි යවන්න ඔබතුමාට. අපි ඉදිරිපත් කළා, අපි යවන්න. ගරුව නියෝජක කතානායකතුමනි, there are some key issues that I want to raise honorable minister in the act that in 2002 the difference is when honorable Karujaya Surya brought that act, right? There was Now, you have brought the National Electricity Advisory Council. The powers to appoint and remove members, according to Section 3.4, Section 3.8A and Section 3.8B, the power to appoint and remove members of the National Electricity Advisory Council is vested with you, the minister. The minister can also co-opt members as and when required. Now, what we are trying to say is that in the 2002 bill, the members to the PUCSL, which played the NEAC role, is appointed by the minister in charge of policy planning with the concurrence of the Constitutional Council. Now, this gives accountability, right? And this is very transparent. So in this case, we think the appointment mechanism should be changed. And also in the 2002 bill, the Section 7 clearly said that these members of the PUCSL can only be removed by bringing the matter to Parliament, whereas you can remove any member whenever you want. So there were checks and balances in that act. In Section 312, Minister, you can give directions to the NEAC as you like. Section 411A, the Minister can ask for detailed and specific guidance to be given to the regulator. In Section 411B, the Minister can provide detailed and specific guidance to the National Service Operator. So you have powers to go beyond all these sections to tell the regulator what to do, to give him details, specific guidance, okay, principles. But it also can mean that you can influence the regulator and the national service operator. I'm going to finish part 8 of the act, detailed instructions on tariff setting as against the 2002 act. The 2002 act in section 29, the functions of tariff principles and setting is with the regulator and the broader framework is provided. Whereas in this case, the minister can issue detailed policy. There is a long list, I'm not going to read it out. But to an extent, the methodology, I believe the methodology rests in your hands. But you have been telling me that it is the regulator's job to develop the methodology. I hope you can certify that, because that independence has to be there. One other thing that we are very concerned about, Honorable Deputy Speaker, is about consumer protection. In the 2002 bill, there was a chapter 4, dedicated to entirely for the purpose of consumer protection. But I don't see that. I feel this draft bill is silent on consumer protection. So there are issues on that. So there are also methodologies. Okay, I could like to see how good those safeguards are as compared to the 2002 bill. Okay. Honorable Minister, I'm also concerned about the fact that there are issues of certain appointments. There are amendments that we are going to bring, and if we will share the amendments with the Honorable Minister. These are progressive amendments. These amendments will ensure that Sri Lanka will derive the benefit. I would like to wind up, Honorable Minister, with telling you why these checks and balances need to be there. Honorable Minister, I have been raising this issue hundreds of times. You have to understand that in the Adani project of the 500 megawatt, we do understand that we need the technology, the strength, the financial strength of Adani. We need the investment. But we've asked you that when your cabinet approved the rate of US 8 cents, we told you that there was another tender that was going to be open 2 weeks ago. And there were more than five international bidders, and we believe that those rates will be below 6 cents. And you could use that to negotiate with the Adani project and come down on the rate. But so far, the ministry has not even allowed the opening. You all have illegally stopped the opening of the tender. Now we ask the minister, if we give you more powers, what more can happen? Right, there are systems that have to be adhered to. So we are looking forward to seeing that the minister makes sure that tender is open, and then we get the least cost. That is why we are talking about least cost for any wind power or any solar power that we will be giving out. Thank you.
විදුලි බල ශේෂ්ත්‍රයේ සිදුවෙන මේ නව අනපනත් ඉදිරිපත් කිරීම තුළ එක ප්‍රශ්නයක් අපි අහන්නට ඕන. ඇයි මේ ප්‍රතිසංස්කරණ 2002 ඉදිරිපත් වෙනකොට වර්තමානයේ ආණ්ඩු පාර්ශ්වයේ සිටින කොටස් එකට විරුද්ධ වුණේ? ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ වර්තමාන පනතත් 2002 පනතත් සංසන්දනාත්මකව බැලුවොත් වගකීම, වගවීම, විනිවිද භාවය තිබෙන්නේ 2002 පනතේ. දැන් රටත් බංකොලොත් වෙලා ජනතාවත් ජන ජීවිතත් දැවැන්ත වෙසණයකට ලක්වුණු මොහොතක අක්‍රමවත් ආකාරයෙන්, අවිධිමත් ආකාරයෙන් දුර්වල රටට හානියක් වෙන පනතක් ඉදිරිපත් වීම ගැන අපි කනගාටු වෙනවා. අන්බන්ඩ්ලිං ප්‍රොසෙස් එක ගැන අපේ ඒකඟතාවය අපි පළ කරේ අද ඊයේ නෙවෙයි 2002 2024 නෙවෙයි. ඒ නිසා මම පැහැදිලි කරන්න කැමතියි ඇයි අපි මේ පනතේ ප්‍රධාන විධිවිධානවලට විරුද්ධ වන්නේ. ඒ වගේම කබීර් හෂිම් මැතිතුමා කියපු ආකාරයට අපි ඉදිරිපත් කර තිබෙන සාධනීය සංශෝධන ක්‍රියාත්මක කරන්නට ඔබ සූදානම් නම් ඒ සාධනීය සංශෝධන තුළ වගවීම, වගකීම, විනිවිද භාවය නිර්මාණය වීම තුළ අපිට මේකට සහයෝගය පළ කරන්නට බාධාවක් නැහැ. හැබැයි සංශෝධන ටික අනුමත කරන්නට ඕන අපි ඉදිරිපත් කරමු. ඒව ඇතුල් කරගන්නට ඕන. දැන් මේ පනතේ අඩුපාඩුකම් ගණනාවක් තිබෙනවා. මේ පනතේ ඇත්තටම ව්‍යුහාත්මක දුර්වලතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ අන්බන්ඩ්ලිං කියන ප්‍රොසෙස් එක ඇත්තටම බොහොම සංකීර්ණයි. ඒක කොම්ප්ලිකේටඩ්. මේ ක්‍රමවේදය මීටත් වඩා සරල වෙන්නට ඕන. ප්‍රායෝගික වෙන්නට ඕන. දැන් අන්බන්ඩ්ලිං තුළ ආයතන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ජෙනරේෂන් එකේ 4යි, ට්‍රාන්ස්මිෂන් එකේ 2යි, ඩිස්ට්‍රිබියුෂන් එකේ 5යි, ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට සහ පෙන්ෂන් එකට 1යි. ඉතින් විශේෂයෙන්ම මේ ක්‍රමවේදය මීට වඩා සරල වෙලා මීට වඩා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් බවට පත් වෙන්නට ඕනේ කියන එක අපේ අවංක මතය. නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමති මේ ප්‍රොසෙස් එක, මේ වැඩපිළිවෙල, මේ සංකීර්ණ කොම්ප්ලිකේටඩ් වැඩපිළිවෙල මීට වඩා සරලව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නිර්මාණය වෙන්නට ඕන. ඒ වගේම මේකේ ලබා දීලා තිබෙන කාල පරාසය අපි හිතනවා ඒක යථාර්ථවාදී නැහැ. ඒක හරිම ඉරෂනල් ටයිම් ලයින් එකක්. ඇත්වශෙන් මේක තිබුණේ 6 months, මාස 6. ඒක දැන් විශේෂෙන්ම අපි පක්ෂයක් හැටියට අපි මහලේකන්තුමා මුල් කරගෙන අපි මේකට අභියෝග කළා. ඒක බොහොම හයි ප්‍රොෆයිල් චැලෙන්ජ් එකක් කරේ අපේ සමගි නීතිඥ සංගමේ ජනාධිපති නීතිඥවරුන් දමලා තමයි අපි මේ චැලෙන්ජ් එක කරේ. ඒ චැලෙන්ජ් එක තුර ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ මාස 6ේ ප්‍රායෝගික භාවය නැතිකම අවබෝධ කරගෙන ඒක මාස 12ක් කරලා තිබුණා. හැබැයි අපි පොඩ්ඩක් හිතන්නට ඕන, දැන් බලන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට පෙර කළ යුතු වැඩ කටයුතු ගණනාවක් තිබෙනවා. ප්‍රිලිමිනරි ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක, නැෂනල් ඉලෙක්ට්‍රිසිටි පොලිසි එක, ජාතික විදුලි බල ප්‍රතිපත්තිය, නැෂනල් ටැරිෆ් පොලිසි එක, ඒ වගේම ලොන් ටර්ම් පවර් සිස්ටම් ඩෙවලප්මන්ට් ප්ලෑන් එක, ඇනුවල් පවර් ප්‍රොකියුමන්ට් ප්ලෑන් එක, මේ ඔක්කොම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුව තමයි මේ අපොයින්ටඩ් ඩේට් එක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ කොන්දේසි ක්‍රියාත්මක වීම සඳහා ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දුව කළ තිබෙන කාලපරාසය මාස 12 අපි විශ්වාස කරනවා ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ කොන්දේසි ටිකත් සම්පූර්ණ කරලා ඒ අපොයින්ටඩ් ඩේට් එක මාස 12ක් තුල ඔටෝමැටික් අප්ලයි වෙනකොට ඇත්ත වශයෙන්ම ඩෙඩ්ලොක් සිටුේෂන් එකක් නිර්මාණය වෙනවා. එතනත් නැති මෙතනත් නැති ඉතාමත්ම අක්‍රීය වෙන තැනකට අපි තල් වෙනවා. අන්න ඒක අපි මගහරවා ගන්නට ඕනේ කියන එක පැහැදිලි කරන්නට ඕන. ඒ නිසා පළවෙනිම දේ තමයි මේ අන්බන්ඩ්ලිං ප්‍රොසෙස් එක බොහොම සංකීර්ණයි. ඒක ප්‍රායෝගික නැහැ. ඒක ප්‍රායෝගික වෙන්නට ඕන. ඒක සරල වෙන්නට ඕන. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේ ක්‍රියාදාමය තුළ මේ ටයිම්ලයින් එක කාලපරාසය යථාර්ථවාදී නොවේ. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ පනත හරහා මේ සෙක්ටර් එක මේ ක්ෂේත්‍රය බරපතල විදිහට පොලිටිසයිස් වෙනවා. ඒක දේශපාලනීකරණයට ලක් වෙනවා. ඇත්ත වශයෙන්ම ඇමතිවරයාට විශාල බලතල රැසක් ලැබෙනවා. සංවරණ සහ තුලන චෙක්ස් ඇන් බැලන්සස් අහිමි වෙනවා. දැන් බලන්න පවර් සෙක්ටර් රිෆෝම් සෙක්‍රටේරියට් එක, නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි කවුන්සිල් එක, ඒ වගේම සක්සෙසර් කම්පනීස් වලට ඩිරෙක්ටර් බෝඩ්ස්, ඒ ඔක්කොම පත්කිරීම කරන්නේ ඇමතිවරයා. එයාට සම්පූර්ණ ඔතෝරිටි එක බලය ලැබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඇමතිවරයාට හැකියාව ලැබෙනවා මයික්‍රෝ මැනේජ් කරන්න රෙගුලේටරවයි නැෂනල් සිස්ටම් ඔපරේටරවයි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඇමතිවරයාගේ බලතල වැඩිවීම තුළ අපි විශ්වාස කරනවා මේ පනතට අපිට එකඟ වීම අපහසු කාර්යයක් කියලා. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති මේ පනත හරහා රෙගියුලේටව සම්පූර්ණයෙන්ම දුර්වල කරලා තිබෙනවා. දැන් බලන්න PUCSL එක රෙගියුලේටර් බවට පත් කරේ අංක 35 දරන 2002 පනතේ. ඒ වගේම ඔතරයිස් කළා රෙගියුලේෂන් ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් නම්බර් 20 2009. ඒකෙන් ඇත්ත වශයෙන්ම ඒ රෙගියුලේටර් ටැරිෆ් සේෆ්ටි, කන්සියුමර් ප්‍රොටෙක්ෂන්, ඩිස්පියුට් රෙසලූෂන්, ඔතොරිටි ඕවර් ඉලෙක්ට්‍රිකල් ඉන්ස්පෙක්ටර්ස්, ඔතොරිටි ටු ඉෂු රෙගියුලේෂන්ස්, ෆෝමියුලේට් නැෂනල් ඉලෙක්ට්‍රිසිටි පොලිසි, approve technical and operational codes, ability to enforce technical and other standards relating to safety, quality, continuity, reliability of electricity supply. මේ අනාදි වශයෙන් රෙගියුලේටර්ව ශක්තිමත් කරා. දැන් මේ පනතෙන් වෙන්නේ රෙගියුලේටර්ගේ බලය ඉවත් කරලා ඇමතිවරයාගේ බලය ශක්තිමත් කරනවා. ඒ වගේම මේ පනතේ කිසිම තැනක සඳහනක් නැහැ continuous power supply අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන කිසිම දෙයක් නැහැ මේ පනතේ. එහෙම කොහොමද වෙන්නේ? ඇත්ත වශයෙන්ම මීට පෙර පනත්වල බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. 2009 පනතේ තියෙනවා අඛණ්ඩව විදුලි සැපයීමේ වගකීම තියෙනවා. ඒකේ මෙතන නැහැ. එහෙම වගකීමක් වගවීමක් නැහැ මෙතන. ඒ නිසා විශේෂයෙන්ම රෙගියුලේටරව අඩපණ කරලා රෙගියුලේටරගේ තටු කපලා ඇමතිවරයාට බලය දෙනවා වැඩගත් තීන්දුව తీරන ගන්න. ලයිසන්සින් ටැරිෆ් ප්‍රොකියුමන් සුපර්සීඩින් ද ඔතොරිටි ඔෆ් ද ඉන්ඩිපෙන්ඩන්ට් රෙගියුලේටර් මේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ටැරිෆ් එක තීන්දුව කිරීම ලයිසන්සින් පිළිබඳව මහා අසීමිත බලයක් ඇමතිවරයාට ලබා දෙනවා. අපි හිතනවා ඒක ඉතාමත්ම අගතිගාමී ප්‍රතිගාමී හානියක් වන ක්‍රියාවක් හැටියට. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන දැන් මේ පවර් සෙක්ටර් එක ලිබරලයිස් කරනකොට ඇත්ත වශයෙන්ම රෙගියුලේටර් ස්ට්‍රොන්ග් වෙන්නට ඕන, රෙගියුලේටර් ශක්තිමත් වෙන්නට ඕන. ඒ මොකද රෙගියුලේටර් බලය තිබෙන්නට ඕන විවිධ ඌනතාවයන් වලට විවිධ විෂමතාවයන් වලට විසඳුම් ලබා දෙන්න. රෙගියුලේටර්ව එම්පවර් කරන්නට ඕන, රෙගියුලේටර්ව සවිබල ගන්නන්නට ඕන. නමුත් මෙතන වෙලා තියෙන්නේ රෙගියුලේටර්ගේ තටු කපලා බලය අයින් කරලා ඇමතිවරයාගේ බලය වර්ධනය කිරීම. අපි දකිනවා ඒක ඉතාමත්ම අගතිගාමී ක්‍රියාවක් හැටියට, වැරදි ක්‍රියාවක් හැටියට. ඒ වගේම මේ පනත හරහා ඇත්ත වශයෙන්ම දැන් ඉලෙක්ට්‍රිසිටි සෙක්ටර් එකේ ස්ටේට් මොනොපොලි එකක් තියෙනවා. ඒ ස්ටේට් මොනොපොලි එක ඇත්ත වශයෙන්ම ප්‍රයිවට් මොනොපොලි එකක්. පෞද්ගලික ඒකාධිකාරිය බිහිවීමේ ප්‍රවණතාවය මේ පනතේ මුල් පිටපතේ ඒ මුල් අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ 150කට වැඩි අයට කියන වගන්තිය තිබුණත් 149 කණ්ඩායමකට මේ ප්‍රයිවට් මොනොපොලි එක. විශේෂයෙන්ම ඒ ප්‍රයිවට් මොනොපොලිස් වලට ඒ යම් කිසි ඒකාධිකාරියක් නිර්මාණය කිරීමේ හැකියාව නිර්මාණය වුණා. හැබැයි අපි කරපු බලකිරීම තුළ අපි නම් ඉල්ලුවේ මේ 49% එක 10% වලට වස්සන්න කියලා. ඇමතිවරු එකඟ වෙලා තිබෙනවා මේක 115ට වස්සන්න එකඟ වෙලා තියෙනවා කියලා කියනවා. එසේනම් ඒක මං හිතන්නේ ප්‍රගතිශීලී ක්‍රියාවක් හැටියට මං සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම අපි අහන්න කැමති විශේෂයෙන්ම මේ සක්සෙසර් කම්පනීස් 12ක් වෙනවා. මේ කම්පනීස් 12ට අධ්‍යක්ෂක මණ්ඩල පත් කිරීම ගැන පැහැදිලිව සඳහන් වෙලා නැහැ. අපිට හිතා ගන්නට සිද්ධ වෙන්නේ ඒ පත් කිරීමුත් සිද්ධ වෙන්නේ ඇමතිවරයා හරහා කියලා. පැහැදිලි වෙලා තිබෙන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් සහ බෝඩ් එක ඇමතිපත් කරනවා කියලා. නමුත් ඩිරෙක්ටර් බෝඩ්ස් ගැන මේ පනත නිහඬයි. ඒකෙන් ගම්ම්‍ය වන්නේ අපි හිතන ආකාරයට ඒ බලයත් ඇමතිවරයා සතු වෙනවා. ඇත්ත වශයෙන්ම මම මතක් කරන්න කැමති 2002 පනතේ 51 ක්ලෝස් එක දිහා බැලුවොත් මොනිටරින් ඇන්ඩ් ඇඩ්වයිසරි කමිටි එකක් ප්‍රොපෝස් කරලා තිබෙනවා, තිබුණා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ඇන්ඩ් කම්පනීස් ඒ ෆෝම් කළපු ඒවයි දේශපාලන ඇඟිලි ගැසීම් අවම කරලා ඒ හරහා පත් කිරීම ක්‍රියාත්මක කරන්න. ඇත්ත වශයෙන්ම මේ 2002 පනතේ පාඩම් ඉගෙන ගන්නේ නැතුව තමයි මේ දුර්වල පනත, මේ අවාසිදායක පනත, මේ අගතිගාමී පනත නිර්මාණය වෙලා තිබෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ පනතේ විදුලි බල මණ්ඩලයේ ඇසෙට්ස් වැලියු කරන මෙතඩ් එකක් නැහැ. කිසිම මෙතඩොලොජි එකක්, කිසිම ක්‍රමවේදයක් නිර්මාණය කරලා නැහැ. මතක තියාගන්න මේ විදුලි බල මණ්ඩලයේ සතු සම්පත් ට්‍රිලියනකට, රුපියල් ට්‍රිලියනයකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මේ විදුලි බල මණ්ඩලයට පවර් ප්ලාන්ට්ස් අයිති, රිසර්වොයර්ස් අයිති, ග්‍රිඩ් සබ්ස්ටේෂන්ස් අයිති, ඩිස්ට්‍රිබියුෂන් ලයින්ස් අයිති, බිල්ඩින්ග්ස්, ලෑන්ඩ්ස්, ඒ වගේම විවිධ හියුමන් රිසෝර්සස් ඒ වගේම ෂෙයාස් අයින් කරන්න, ඩයිවෙස්ට් කරන්න, ෂෙයාස් ඩයිවෙස්ට් කරන්නට කිසිම පැහැදිලි ක්‍රමවේදයක් සඳහන් වෙලා නැහැ. එතකොට ඇසට් වැලියුවේෂන් එක ගැන ක්‍රමවේදයකුත් නැහැ, ෂෙයාස් ඩිස්පෝස් කරන ආකාරය ගැන ක්‍රමවේදයකුත් නැහැ. හැබැයි 2002 පනත බැලුවා නම් ඒක බොහොම පැහැදිලි. ඉතින් මටම හිතාගන්නට බැහැ 2002 පනතේ ඇත්ත වශයෙන්ම නිර්මාතෘවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් එතුමාගේම යටතේ 2002 තියෙන යහපත් කොන්දේසි, යහපත් වගන්ති බොහෝ දේවල් අයින් කරලා මේ නිර්මාණය වෙන 2024 පනත හරහා මේ කරන්නට යන වැරදි දේ ජනාධිපතිවරයාට නොතේරීම ගැන ඇත්තටම අපි පුදුම වෙනවා. මොකද 2002 වැඩසටහනේ නිර්මාතෘවරයාත් එතුමත් අපිත් ආණ්ඩුවල හිටියා. හැබැයි 2002 මං හිතන්නේ අපේ කාංචන මැතිතුමා දේශපාලනේ නොසිටියත් 2002 පැහැදිලිවම මේ වර්තමාන ආණ්ඩුපක්ෂයේ දේශපාලන ධාරාව මහ පාරට බැහැලා මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන් උද්ඝෝෂණවලට යොදවලා පාදයාත්‍රාවලට යොදවලා ඔය විවිධ කණ්ඩායමක එක්කහු වෙලා 2002 කරන්නට ගිය ප්‍රශස්ත වැඩසටහන සම්පූර්ණයෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ලක් කරා. ඒ නිසා මේක ගැන මම ඇත්ත වශයෙන්ම පුදුම වෙනවා. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේ පනත සම්පූර්ණයෙන්ම නිහඬයි මේ විදුලි බල මණ්ඩලයේ සබ්සිඩරිස් පිළිබඳව. මේ සබ්සිඩරිස් ආයතන බිලියන් ගණන් වටිනවා. මොනවද මේ ආයතන? ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්, ශ්‍රී ලංකා එනර්ජීස්, ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පනි, ලංකා කෝල් කම්පනි, ට්‍රින්කමලි පවර් කම්පනි. මේවයි කොටස්වලට මොකද්ද වෙන්නේ? මේවයි කොටස්වලට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? අපි අහන්න කැමතියි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ නිහඬියාවක් තියෙනකොට මේ අනපනත්වල ඇත්ත වශයෙන්ම අර LTL එකේ සිදුවුණු ගනුදෙනුව සංසන්දනය කරනකොට මහා බියකරු භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඇමතිවරයාට ඕන ඕන විදිහට මේ කොටස්, රාජ්‍ය කොටස්, රටේ සම්පත්, පොදු ජනතාවගේ සම්පත් තමන්ගේ හිතුමතේට කුණු කොල්ලට අලෙවි කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා මේ අනපනත්වල තිබෙන මේ බරපතල දුර්වලතාවය තුල. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ අවස්ථාවේ මේ පවර් සෙක්ටර් රිෆෝම් සෙක්‍රටේරියට් එක. ඇත්තටම ඒක දේශපාලනීකරණයට ලක් කිරීම. බොහොම අත්නෝමතික විදිහට තම තමන්ට හිතුමතයට තමයි මේක සමාජයකින් පත් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. මම නංගම් කියන්නට යන්නේ නැහැ. දැන් මේකේ කීප දෙනෙක් පත් කරලක් තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. මේකේ පත් කරපු එක පුද්ගලෙක් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක විවිධ අක්‍රමිකතා නිසා ඉවත් කරන්නට යෙදුණු පුද්ගලයෙක් පත් කළ දෙනවා මේකට. එයා ඉවත් කරන්නට ඉස්සෙල්ලා එයා ඉල්ලාස්සුනා, ඒක වෙනම කතන්දරයක්. දැන් එයත් ඉන්නවා මේ පවර් සෙක්ටර් රිෆෝම් සෙක්‍රටේරියට්. ඒ නිසා ඒක අනිවාර්යෙන්ම මේ ආකාරයෙන් දේශපාලනීකරණයට ලක් කිරීම ගැන අපි බරපතල ලෙස අපේ විරෝධතාවය මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට ලැස්ති. ඒ වගේම මේ අලුත් පනතේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන්, පාරිභෝගික ආරක්ෂා වීම ගැන ඇත්ත වශයෙන්ම බොහොම දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙන්නේ. නිකන් මේ කොපි පේස්ට් කරලා තියෙනවා අංක 20.2009 පනතේ 40, 41, 42 කියන සෙක්ෂන්ස්. මේක වැරදිනේ. දැන් මේ පවර් සෙක්ටර් එක ලිබරලයිස් වෙන මොහොතක ඕපන් ඇක්සස් සහ හෝල්සෙල් මාකට් කන්ඩිෂන්ස් යන තත්ත්වයන් නිර්මාණය වීම තුළ මේට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නට ඕන පාරිභෝගිකයාගේ අයිති ආරක්ෂා කරන්න. පාරිභෝගිකයාගේ ඒ ඕන එපාකම් වලට මූලිකත්වය ලබා දෙන්නට. කනගාටුදායක කාරණාව තමයි අර 2009 තිබ්බ දේ කොපි පේස්ට් කරලා දාලා තියෙනවා. මං හිතනවා ඒකත් ඇත්ත වශයෙන්ම බරපතල දුර්වලතාවයක්. ඒ වගේම අපි යෝජනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිද්ධ වෙන්න මේ විදුලි බල මණ්ඩලයේ විදුලි ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම වැඩ කරන ජනතාවගේ ඒ නිලධාරී කණ්ඩායමේ සේවක පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණ ඇමතිවරයාගේ පනතේ තිබුණු ප්‍රතිපාදනවලට වැඩිය ඔබ්බට ගිය වරප්‍රසාද ලැබුණ තිබුණු වරප්‍රසාද ටික රැකෙනවා. ඒ පිළිබඳව අපේ පූර්ණ ගෞරවය ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අවස්ථාවේදී පුද කරනවා. මම ඉල්ලීමක් කරනවා කාරුණිකව මේ විදුලි බල ශේෂ්ත්‍රයේ වැඩ කරන ජනතාව පිළිබඳව මෙයිට වඩා මානුෂීය ආකාරයෙන් කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රෙගියුලේටර් ශක්තිමත් වන්නට වැදගත්ම හේතුවක් තමයි අපේ රටේ බලශක්ති සුරක්ෂිත භාවය. ඒක වැදගත් කාරණාවක්. එය ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන කාරණාවක්. අන්න ඒ නිසා රෙගියුලේටර් ශක්තිමත් වුණු තැන තමයි මං හිතන්නේ ජාතික ආරක්ෂාවත් වඩ වඩාත් තහවුරු වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳව අපි විපක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සංශෝධන ටික බාරගන්නට ඔබ කටයුතු කරන්න. ඒ වගේම මම කියන්න කැමති මගේ කතාව අවසන් කරන්නට පෙර මෙතනදී මුජිබුර් රහ්මාන් මැතිතුමත් කබීර් හෂීම් මැතිතුමත් මේ LTL එක ගැන කතා කරා. දැන් බලන්න මේ පනතෙන් ඇමතිවරයාගේ බලතල ශක්තිමත් වෙනවා, රෙගියුලේටර්ගේ බලතල අවම වෙනවා, ඇමතිවරයාට හිතුමතයට වැඩ කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ තුල තමයි විදුලි බල මණ්ඩලයට අයිති LTL එකේ කොටස් වලින් කොටසක් වෙස්කෝස් එකට පවරන්නට අත්නෝමතික තීන්දුවක් අරගෙන තිබෙන්නේ. හැබැයි මේ පිළිබඳව කැබිනට් ඩිසිෂන් එකේ තියෙනවා මේක විනිවිද භාවයෙන් යුක්තව You have to be in compliance with the legal provisions and due approvals. විනිවිද භාවයෙන් යුක්තව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුයි කියන එක මේ තීන්දුවේ තිබෙනවා. හැබැයි කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොකොට පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතුව නීතිපති අනුමැතියකින් තොරව තරඟකාරී බිඩින් ක්‍රමයකට කම්පිටිටිව් බිඩින් ක්‍රමයකට යන්නේ නැතුව ප්‍රොපර් වැලියුවේෂන් එකක් කරන්නේ නැතුව කිසිම වැලියුවේෂන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නැතුව මේගොල්ලෝ තීන්දු කරලා තිබෙනවා 128ක කොටස් මාරු කරන්න අර තිබෙන බිලියන 79ක ණය ගෙවීමේ කොටසක් හැටියට. අපි අහනවා ප්‍රශ්නයක්, කොහොමද මේ 128ක කොටස් බිලියන 26.08ක් ශ්‍රී ලංකා රුපියල් වටිනා, ඇයි මේවා ඩියු ප්‍රොසෙස් එකක් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව ක්‍රියාත්මක කරේ? ඇයි මේකට චීෆ් වැලියුවගේ වැලිඩේෂන් එකක් ගත්තේ නැහැ? ඇයි නීතිපතිවරයාගේ කොන්කරන්ස් එකක් ගත්තේ නැහැ? ඇයි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව දැනුවත් නොකරේ? ඉතින් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයකින් තොරව කොහොමද මේ කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරේ ඇමතිවරයාගේ තනි මතයට කියන එක අපි ප්‍රශ්න කරන්නට ඕන. ඒකම කදිම නිදසුනක් රෙගියුලේටව ශක්තිමත් කරලා ඇමතිවරයාගේ බලතල වඩ වඩාත් වගවීමට වගකීමට යොමු කරලා ඇමතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී ඕනම් පුළුවන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් ලබාගෙන ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම වඩාත් වග වෙන ආකාරයට සංවරණ සහ තුලන checks and balances තුල මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා. ඊළඟ කාරණාව මම කියන්න කැමතියි, විශේෂයෙන්ම අපි දන්නවා මෙගාවට් 500ක සුලම් බල ව්‍යාපෘතියක් government to government කියලා ක්‍රියාත්මක කරමින් US dollar සත අටකට ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම අහන්න කැමති බොහොම හොඳයි 500 මෙගාවට් plant එකක් සුලම් බලයේ නිර්මාණය කිරීමේදී ක්‍රියාත්මක කරනකොට ඇයි tender process එක අනුගමනය කරන්නේ නැත්තේ? ඇයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? දැන් බලන්න මෙගාවට් 50කට ඒ වගේම සුලම් බල ව්‍යාපෘතියකට tender කැඳවලා තියෙනවා. අපිට අපි පුණපුණා විශේෂම කබීර් හෂිම් මැතිතුමා අමාත්‍යවරයා සමග තිබුණු සාකච්ඡාවලදී මමත් ඒ අවස්ථාවේ හිටියා. පුණපුණාම කිව්වා කරුණා කරලා අර මෙගාවට් 500 ව්‍යාපෘතියේ ඒ ටැරිෆ් රේට් එක තීන්දු කරන්නට පෙර, එහෙම නේද? ටැරිෆ් රේට් එක තීන්දු කරන්නට පෙර මේ ටෙන්ඩර් එකෙන් 50 මෙගාවට් ප්‍රොජෙක්ට් එකට නිර්මාණය වෙන ටැරිෆ් රේට් එක බලාගෙන ඒක පදනම් කරගෙන අර 500 එකේ නෙගෝෂියේෂන් එක, ප්‍රයිස් නෙගෝෂියේෂන් එක ක්‍රියාත්මක කරන්නයි කියලා කබීර් හෂිම් මැතිතුමත් විශේෂයෙන්ම අපේ විපක්ෂයේ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී යෝජනා කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර 50 මෙගාවට් වින් පවර් එකේ ඒ ටෙන්ඩර් එකේ ඉදිරි ගමන දැන් අත්හිටවල තියෙනවා. දැන් ඒකේ ප්‍රයිසිං දැන් මම හිතන්නේ බිඩර්ස්ලා 3 දෙනෙක් විතර ඉන්නයි කියලා කියනවා. දැන් ඒක ක්‍රියාත්මක වෙන්න ඒක හංගලා තියෙනවා. ඇයි ඒක හංගලා තියෙන්නේ? ඒක හංගලා තියෙන්නේ අර 500ක් මෙගාවට් වැඩසටහන තුල ඒ අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකට වැඩි ටැරිෆ් රේට් එකක් ලබා දීලා කොතනකින් හරි ගසා කෑමක් තියනවා කියන එක තමයි අපිට හිතෙන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා අර මෙගාවට් 50 වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකල ඒක ස්ටයිෆල් කරන්න නැතුව, ඒක යටපත් කරන්න නැතුව, ඒ ටෙන්ඩර් ප්‍රොසෙස් එක කඩාකප්පල් කරන්න නැතුව එතනින් ලැබුණු ප්‍රයිසිං එක හොයලා බලලා ඒක පදනම් කරගෙන කරුණා කරලා අර 500 මෙගාවට් වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ කරන හැම දෙයක්ම කම්පිටිටිව් ප්‍රොසීඩියර් සරහා ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍යයි, වඩාත් විනිවිද භාවයෙන් යුක්තයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්නට ඕන මේ කම්පිටිටිව් ප්‍රොසීඩියර්ස් වලට යන එකේ වැදගත්කම මම පෙන්වලා දෙන්න කැමතියි. දැන් අපි මීට මාස ගණනාවකට පෙර අපිට ඇහුණා පූණකරි ෆ්ලෝටිං සෝලා ප්‍රොජෙක්ට් එක. අපි මතකෙන් කියන්නේ මෙගාවට් 700ක් පූණකරි ෆ්ලෝටිං සෝලා ප්‍රොජෙක්ට් එක හරහා එවන් විදුලි උත්පාදනයක්, සුනීත බලශක්ති විදුලි උත්පාදනයක් ක්‍රියාත්මක කරන්නට යනවා කියන එක මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. කොටින්ම කියනවා නම් ජනාධිපතිතුමාත් ඇවිල්ලා කිව්වා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? ඒක අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක්. මොකද යුනයිටඩ් සෝලා කියලා කම්පැනි එකට දීලා, හැබැයි අපි ඒව ගැන තොරතුරු අනාවරණය කරනකොට මේ මොහොතින් මොහොත ඩිරෙක්ටර් බෝඩ්ස්වල නම් ටික මේ වාෂ්ප වුණා, අලුත් අලුත් නම් ආවා. බැලින්නම් ඔස්ට්‍රේලියාවල සෝලා පැනල් ඩිස්ට්‍රිබියුට් කරන කණ්ඩායමකට තමයි නම් කරලා කැබිනට් පේපර් එකකුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද්ද දන්නවද මේ නියෝජ්‍ය කතානායකතුමනි? ඔස්ට්‍රේලියාව ඇලව් කරනවා මේ වගේ ටෙන්ඩර් ප්‍රොසෙසස් වලින් පර්මිට් ගත්තහම පර්මිට් එක විකිණීම ඔස්ට්‍රේලියාවේ කරන්න පුළුවන්. ඔන්න ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මොකද්ද යුනයිටඩ් සෝලා එනර්ජිද කොහෙද මං හිතන්නේ ආයතනේ නම, ආයතනේ නමුත් එහාට මෙහාට වෙන් වුණා, ඩිරෙක්ටර් බෝඩ්ස්ත් වෙන් වුණා, නමුත් වෙනස් වුණා මේ අනාවරණය අපි කරන් පස්සේ. මෙන්න මේ හේතුන් නිසා තමයි අපි කියන්නේ ප්‍රසම්පාදන ක්‍රමවේදය වගකීම, වගවීම, විනිවිද භාවය අතිශයින් අපි සුරක්ෂා කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති අත වශයෙන්ම තවත් දැන් මතක් කරන්න කැමති 2002 ජූලි මාසේද කොහෙද විදුලි බිල සංශෝධන කෙටුම් පනත මේ පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ හර්ෂ ඩිසිල්වා මැතිතුමා ඉදිරිපත් කරා 10 megawatts දක්වා විතරක් feeder tariff වැඩසටහන ක්‍රියාත්මක කරන්නටත් 10 megawatts වලින් වැඩිය කෙරෙන හැම දෙයක්ම competitive procedures තරගකාරී ක්‍රමවේදයට යන්නට. අවසානයේ මොකද උනේ? ආණ්ඩුව ඉස්සෙල්ලා එකඟ වෙලා අන්තිම මොහොතේ withdraw කරා. ඒ withdraw කිරීම තුල දැන් අපිට ආරංචි දැන් සති දෙකකට පෙර කැබිනට් එක කඩිමුඩියේ අනුමත කරගත්තලු 139 ක ලිස්ට් එකක්. මෙගවට් 2000කට වැඩි ප්‍රමාණයක. මේවා ඔක්කොම negotiated projects. ඒව ටික කඩිමුඩියේ අනුමත කරලා ක්‍රියාත්මක කරා. මං කියනවා මේ අපරාධය කරන්නට එපා. කරුණා කරලා හැම ටෙන්ඩර් එකක්ම digital platform එකක් හරහා විනිවිද භාවෙන් යුක්තව මේ බංකොලොත් රටේ මේ රටේ ලක්ෂ 220ක් මට අධික විදුලි බිලක් පටවලා මේ කරන ගසා කෑම වහා නතර කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. අපේ සාධනීය ප්‍රගතිශීලී සංශෝධන ගණනාවක් මේ සියල්ලක්ම ප්‍රගතිශීලී අපි ඒව ඉදිරිපත් කරනවා. ඒවා මේ පනතට ඇතුල් කරන්නට ඔබ සංවේදී වන්නේ කියලා මම ඇමතිවරයාටත් රජයටත් යෝජනා කරනවා. ස්තුතියි.
ගරු
නියෝජ්‍ය කතානායකතුම වැඩි වෙලා ගන්න නැහැ. මොකද මම පිළිතුරු දෙන්න හිටියේ අවසානයේදී. නමුත් මම හිතනවා අද විපක්ෂ නායකතුමාට වැදගත් දවසක් ඉඳා ඔබතුමාට අද විවාදෙකුත් තියෙන හින්දා හවස සූදානම් වෙන්න අවස්ථාවක් දෙන්න උන අනුර කුමාර දිසානායක මන්තුමා බලාගෙන ඉන්න හින්දා මම හිතන්නේ ඒකටත් අවස්ථාව ලබා දෙමින් මේ මම පිළිතුරු ටිකක් දෙන්න ඔබ කරපු ප්‍රශ්නවලට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ LTL සම්බන්ධයෙන් මම පැහැදිලි කරා. එතුමා අහගෙන හිටියා, තේරුම් ගන්න නොහැකියවද කියලා මට තේරෙන්නේ නැහැ. අපි මේ West Coast Power කියලා කියන්නේ පෞද්ගලික ආයතනයක් දුවන කම්පැනියක් නෙවෙයි. West Coast ආයතනේ මම නැවත වතාවක් කියනවා, මහා භාණ්ඩාගාරයට 41% කොටස්, EPF එකට 27% කොටස්, ලෙකෝ එකට 18% කොටස්. එතන 87%ක් තියෙන්නේ රජයේ අතින් පාලනය වෙන්නේ. එතකොට ඒක නීත්‍ය අනුකූල කරලා තියෙන ඔබතුමාට පුළුවන් උණ්ඩන් ගිහිල්ලා අභියෝග කරන්න. කොපි පේස්ට් නම් කළා නැහැ අපි පනත් ඇතුලේ. ඔබතුමාට නම් උදේ පාන්දර හැමදාම කොපි පේස්ට් කරපියෝ දෙනවා කියන එක අපිට තේරෙනවා හැමදාම පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක නිසා අවබෝධයෙන් කතා කරන්නේ කවුද කියන එක පිළිබඳව ජනතාව හොඳට තේරුම් ගනි. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුවක පනතක් ගේනකට පනතේ තියෙන දේවල් තියෙනවා, රෙගියුලේෂන්ස් වල තියෙන දේවල් තියෙනවා. පනතක හැමදේම ඇතුළත් කරන්න ඕන කියලා හිතනවා නම් මම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳවත් අපේ රටේ නීතිය පිළිබඳවත් අවබෝධයක් නැහැ කියන එක ඒකෙන් තේරුම් යනවා. දෙවෙනි කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නෙවෙයි රටේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. රජයේ යටතේ පවතින ආයතනයක් නම් රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් නම් ඒ ව්‍යවස්ථාපිත ආයතනයට පත් කරන්නේ ඒ විෂයභාර අමාත්‍යවරයා. ඉතින් ඔබතුමන්ලා කැමති නම් ඒ ආයතන ටික පෞද්ගලික අංශයට දීලා රජයේ ඔය ඇමතිවරයා පත් නොකර ඉන්න ඔබතුමන්ලා තීන්දුව ගන්න පුළුවන්. නමුත් රජයේ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් නම් දැන් අපි ගමු ලෙකෝ එක රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක්. රටේ ව්‍යවස්ථාවෙම තියෙනවා විෂයභාර ඇමතිවරයා තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ සහ සභාපතිවරයා පත් කරන්නේ. ඉතින් ඒක මට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. මෙතුමා කතා කරනවා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා කියලා. කටයුතු කරන්න යෝජනා කරන්නේ විපක්ෂ නායකතුමා. ඒ නිසා මේ රටේ නීතිය පිළිබඳව අවබෝධයක් නැති, මේ රටේ පනත් පිළිබඳව අවබෝධයක් නැති, ඒ වගේම මේ ටැරිෆ් එක පිළිබඳව ඇමතිවරයාට තීන්දුව ගන්න බෑ. නමුත් රජයකට තියෙන්න ඕන අයිතියක්. සමහරු හිතන් ඉන්නවා මේ මම මේ සදාකාලික ඇමති හැටියට ඉන්න මේ පනත හදලා තියෙන්නේ කියලා. මම කොහෙවත් මේකේ දාලා නැහැ. මේ පනත ක්‍රියාත්මක වෙච්ච දවසේ ඉඳලා කංචන විජේසේකර විදුලිවල ඇමතිවරයා හැටියට දිගටම ඉන්නවා කියන එක. ඒක එන ඇමතිවරයාට එන වගකීමක්. ඕන රජයකට, ඕන පවතින රජයට හෝ පසුව පත්වන රජයකට තියෙන්න ඕන අයිතිය ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න. විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දුව. ජනන සැලසුම පිළිබඳව ප්‍රතිපත්ති තීන්දුව. ඒ තීන්දුව ගැනීමේ බලය තියෙන ආණ්ඩුවකට. හැබැයි ඒක ගණනය කිරීමේ බලය තියෙන්නේ නියාමන කොමිසම් සභාවතරත් ඒ ආයතනයටත් කියන එක මතක් කරනවා. ඒ නිසා මම ඔබතුමා යන්න ඕන හින්දා තමයි මම ඉක්මනටම මේක කිව්වේ. සුභපතන ඔබතුමාටද විවාදයට සවස 6ට මම හිතන්නේ ස්වාධින් රූපවාහිනියත් සූදානම් වෙලා ඉන්නවා.
කොහොමද සිතේ? අරු නලින් පෙනඬ මෙත්තම ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි. ඒ වගේම මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමාත් ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේ අදහස් දක්වල මේ පනත ගැන සඳහන් කරේ මේ ඉතාමත් හොඳට මේ විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙලා මේ තිබ්බ පනතත් එක්ක අවශ්‍ය කරන තීන්දු අරගෙන ඒ තීන්දු තීන්දුවත් එක්ක ඉතාමත් දියුණු තත්ත්වයකට පත් වෙලා මේ රටේ ජනතාවට ඉතාමත් සාධාරණ විදියට විදුලි බිල ලබා දීලා මේ රටේ ජනතාව විදුලි බල මණ්ඩලය කෙරේ විශාල විශ්වාසකින් සහ විචාම කැමැත්තෙන් ඉන්න අවස්ථාවක මේ ආණ්ඩුව නැවත පනත වෙනස් කරලා මේකේ අමාරුව දාන්න වෙනවා රටේ ජනතාව අමාරුව දාන්න වෙනවා වගේ තමයි මේ කතා කරේ. අනේ දෙයියනේ මේ විපක්ෂයට තේරෙන්නේ නැද්ද මේ රටේ මිනිස්සු දුක් විඳින එකේ ප්‍රමාණය දිහා බලපුවම මේ විදුලි බිල වැඩි කිරීම තුළ මේ රටේ මිනිස්සු කොච්චර දුක් විඳද පහුගිය කාලේ කියන එක අපි අමතක කරන්න බෑ. විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා විදිහට මට විශාල වගකීමක් තියෙනවා මේ රටේ පාරිභෝගිකයට මේ ලබා දෙන මිල සම්බන්ධව විදුලි බිල සම්බන්ධව විශාල ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. මෙවැනි කාර්යක්ෂම සේවයක් සපයලා මෙවැනි ඉතාමත් හොඳ සේවාවක් ලබා දුන්න නම් පහුගිය කාලයේ පාරිභෝගිකයෝ මේ ගැන කියපුවා මතක් වෙද්දී තමුන්නාන්සලට මේක නෙමේ අවස්ථාව තමුන්නාන්සල මීට වැඩිය ඇහැ ඇරලා බලන්න ඕනයි කියන එක මම මතක් කරනවා. දැන් අවසානයේ මොකද්ද උනේ? අවුරුදු 25ක 30ක මේකේ තිබ්බ අකාර්යක්ෂමතාවය ඒ වගේම බලාගාර හදන්න නැතු අවසාන තීන්දු ගත නැති අවසාන ප්‍රතිපලය ඒ වගේම තිබෙන බලාගාරවල කාර්යක්ෂමතාව ඇති නොකිරීම ඒ වගේම මේවල තිබ්බ හොරකංසා නාස්තිය නිසා වෙච්ච පාඩුව එක පෑ 24කින් බිලට ඇතුල් කරලා පාරිභෝගිකයන්ට ලබා දීලා ඒ ආයතනේ ලාභ ලබන ආයතනය බඩපත් කෙරුවා. එතකොට මේකට පොඩි කෑල්ලක් දාගත්ත මේ IMF එක කියනවා මේවා පාඩු ලබන්න බෑ, ඒ නිසා නියමිත වියදමට හරියන මිලක් ඇතිකරන්න, ඒ නිසා මේ මිල ඇති කෙරුවා කියලා අපි පාරිභෝගිකයට දුන්නා. අපි ගෙනාපු අර සියලුම පවු ටික එක පෑ 24ක් තුල පාරිභෝගිකයන්ට ලබා දුන්නා. එතකොට අද අපි මොකද්ද මේකෙන් කරන්නේ? මෙච්චර සාර්ථකව ගෙනිච්ච වැඩපිළිවෙල ගෙනිච්චනම් දෙයියනේ රටේ මිනිස්සු සන්තෝෂ වෙන්න බෑ. හරි සන්තෝෂයි රටේ මිනිස්සු විදුලි බිල සම්බන්ධව. හැමදාම අහන්නේ එළිවෙද්දී අහන්නේ කවදද ලයිට් බිල අඩු කරන්න කියලා. අපිට ජීවත් වෙන්න බෑ. අපේ පඩියෙන් පළවෙනිම අපි ගෙවන්නේ ලයිට් බිල. ලයිට් බිල ගෙවුවම අපිට කණ්ඩ තියෙන සල්ලි ටික නැති වෙනවා. ළමයා ඉස්කෝලේ අරගන්න බැරුව යනවා. ළමයා ඉස්කෝලේ පන්ති ටියුෂන් පන්ති දෙන්න සල්ලි නැති වෙනවා. පඩියක් ගත්තම මෙහෙම බිලක් ගෙවුවම අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අහනවා. ඒ ඇස්සේ මේ විපක්ෂය අය කියනවා පරණ තිබ්බ පනත හොඳයි, අලුත් පනත දාලා මේවා වෙනස් කරලා කණ්ඩේපාලු. මේවා පාරිභෝගිකය ආරක්ෂා කරන්න තිබ්බලු ඒ පනතේ විශාල කොටස් තිබ්බලු පාරිභෝගිකය ආරක්ෂා කරන්න. පාරිභෝගිකය ආරක්ෂා කරනවා නම් කොහොමද පාරිභෝගිකයට මෙච්චර කෙලවෙනකන් බිලෝකු ලයිට් බිලක් දෙන්නේ? මේක පුදුම කතාවක් නේ අපෝ. පාරිභෝගිකය ආරක්ෂා කරන්නලු පනත හොඳට තිබ්බල පනත තියෙන විදිහම කරලා තියෙනවා. පහුගිය කාලේ පනත තියෙන විදිහම කරලා තියෙනවා. පාරිභෝගිකය නියමිත ආරක්ෂා කරනවා. ඒ පනත ආයෙ අලුතෙන් දාලා පාරිභෝගිකය ඉස්සරහට ආරක්ෂා කරගන්න තමයි අපේ විපක්ෂ නායකතුමා කියන්නේ. අනේ මේ වැඩක් නැති උදේ වෙලාව කාලා මේ වැඩක් නැතුව රටේ ජනතාවට විහිළු සපයන එක මෙතින්වත් නවත්වන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපිට අවශ්‍ය අවසානයේ ප්‍රතිඵලය මොකද්ද රටේ පාරිභෝගිකයට? අපිට පාරිභෝගිකයට අවශ්‍ය වෙන විදුලි බිල අඩුවෙන් විදුලි ලබා දෙන එක. අවසානයේ මොකද්ද අවුරුදු 25ක 30ක මේගොල්ලෝ කරපු එකේ ප්‍රතිඵලය මොකද්ද? ආසියාවේ තියෙන ලොකුම ලයිට් බිල තියෙන රට බවට අපිව පත් කරුවා. එච්චරයි කරුවේ. හොඳම කප් එක ගහලා දුන්නා. ඒ ආසේ කියනවා මේ කාර්යක්ෂමතාවයේ හොඳට කරගන්න ඕන නැලු මේ තිබ්බ බලත හොඳයිලු. මේ කියන්නේ ඇමතිවරයාට බල දෙල්ලු. අපිට ඇමතිවරයා නෙමේ මොන යකාට ගියත් අපිට වැඩක් නැහැ. පාරිභෝගිකයට අවශ්‍ය කරන තමන්ට අවශ්‍ය කරන සේවය සහ තමන්ට දරා ගන්න පුළුවන් විදුලි බිල. එතකොට මේ සම්බන්ධව පාරිභෝගික ඇමතිවරයා වශයෙන් මට තියෙන විශාල කලකිරීමක්. ඒ නිසා අපි හැමතිස්සෙම කරන්න කියන්නේ මේ අවශ්‍ය කරන පනත් වෙනස් කරලා ඒ තුළ මේ ආයතනය කාර්යක්ෂමතාව වැඩි කරලා ඒ වගේම අලුත් විදුලි බලාගාර සහ ඒ අලුත් කරන පුනරුජීව බලශක්තිය වැඩි කරන වැඩපිළිවෙල ගිහිල්ලා ඒකේ අවසාන ප්‍රතිඵලය පාරිභෝගිකයන් ලබා දෙන්න කියන එක මේ කෙටියෙන් කියන්නේ. පනතකට දඟල දඟල ඉඳලා පනත තියෙනවා හොඳයි කියලා ඒ පනතත් එක්ක අපිට වැළඳෙන්න පුළුවන් කමක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මම ඒ වගේම කියනවා මේක ඉතාමත් මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් තියෙන පනතක්. ඇයි මම එහෙම කියන්නේ? අපි පහුගිය අවුරුදු දෙක තුළ නව නීති 80ක් වුණ මේ පාර්ලිමේන්තුව තුළ අපි සම්මත කෙරුවා. එතකොට අහනවා පනත් දාලා නීති දාලා කණ්ඩද ඒවල ප්‍රතිඵලය මොනවාද කියලා. අපි ඒකෙදි බලාපොරොත්තු වුණේ මේ රටේ ආර්ථිකය හදන්න, මේ රටේ ආර්ථික සංවර්ධනයක් වැඩපිළිවෙලක් ගෙනියන්න, මේ කඩාවැටෙන රට නැවත ගොඩනගන වැඩපිළිවෙලට අවශ්‍ය කරන නීති, එහෙම නැත්නම් කෙටුම්පත්, එහෙම නැත්නම් අපි අලුත් නීති හැදුවේ. එතකොට අද මේ විදුලි බල පනත අපි ගෙනල්ලා මේකෙදි බලාපොරොත්තු වෙන්නේ තමුන්නාශි දන්නවා පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදයට පළේනියම බලපාලු ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. ඇයි විදුලි බල මණ්ඩලය තුන අකාර්යක්ෂමතාවයේ විදුලි බල මණ්ඩලය ලැබූ පාඩුව කොහෙන්ද ගෙව්වේ? කොහෙන්ද ගෙව්වේ? මහා භාණ්ඩාගාරයෙන්. මහා භාණ්ඩාගාරයෙන් මේක ගෙවනවා, රටේ මුදල් එතනට යනවා, අපිට වියදමට වැඩි අඩුවෙන් අපිට ලයිට් බිල දෙනවා, පාරිභෝගිකයට අඩුවට ලයිට් දෙනවායි කියලා අර තියෙන වියදමට වැඩි අඩුවෙන් ලබා දෙනවා. අවසානයේදී ප්‍රතිඵලය රජයේ ඒ වියදම ලබා දෙනවා. අවසාන ප්‍රතිඵලය මොකක්ද උනේ? බලශක්ති අර්බුදයක් බවට රටේ පත් වෙද්දි, රටට අවශ්‍ය කරන මුදල් ටික නැති වෙද්දි, තෙල් ගෙනල්ලා මේ විදුලි බල හදාගන්න තෙල් ටික නැති වෙද්දි, ඒ වගේම අවශ්‍ය කරන පෙට්‍රල් ටික ඩීසල් ටික මේ රටට නැති වෙද්දි තමයි මේකේ රඟේ තේරුනේ අපි කෙරුවේ මොකද්ද කියන එක. ඒ නිසා අපි කියන්නේ අපි විදුලි බල මණ්ඩලයේ ඉන්න පුජ්‍යලොත් එක්ක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ගෙන ගිය වැඩපිළිවෙල මේවලට නායකත්වය දුන්න පුජ්‍යලයෝ, මේවලට තීරණ ගත නැති පුජ්‍යලයෝ, මේ පනත් වෙනස් කරලා අවශ්‍ය කරන වෙනස්කම් නොකරපු පුජ්‍යලයෝ පිළිබඳ ගැටලුවක් අපිට තියෙන්නේ. එතකොට මේ සමස්ත විදුලි බල සේවකයෝ මේකට අවශ්‍ය වෙන්නේ නැහැ, මේකට අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපි කවුරු මොනා කිව්වත් පහුගිය කාලයක් අවුරුදු 15ක් 10ක් 20ක් ඇතුළත අපි ගත්තු නැති තීන්දුවල ප්‍රතිඵලය තමයි අද රටේ ජනතාව අතරට හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා පනතේ සමහර අඩුපාඩු තියෙනවා නම් අපිට සාකච්ඡා කරලා අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ මේ පහුගිය පනත තුල, එහෙම නැත්නම් පහුගිය පනත තුලින් දුවපු මේ කාර්යක්ෂම ඉතාමත් සාර්ථක ආයතන තුලින් මේ රටේ ජනතාව ප්‍රතිලාභ ලැබුවයි කියන එක එළියට බහලා ඕනනම් හන්දියකට ගිහිල්ලා අහුවොත් මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පාරිභෝගික ජනතාව උත්තර දෙයි. අරිම සාදාන ලයිට් බිලක් දුන්නේ ඔබතුමාලා, ඉතාමත් ඒක හොඳින් අපිට පැහැදිලි කර දුන්නා. ඒ නිසා පොළු අරන් ඔබතුමාට සලකයි කියන එක නම් මට පාරිභෝගික ඇමතිවරයා විදිහට හොඳට කියන්න පුළුවන්. ඒ නිසා මේ පනතර හබ වෙලා පරගිය පනත හොඳයි, මේ ගෙනාව පනත නරකයි කියන එකේ ප්‍රතිඵලයක් නැහැයි කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා. එතකොට දැන් විපක්ෂ නායකතුමා ඊයේ පෙරේදා මේ මාස ගාණයක් කිව්වේ කියලා තමයි මං තමයි පපුවට ගගහ කිව්වා. මම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න මං මේ පාර්ලිමේන්තුවේ 30 සැරයක් කතා කරුවා, 40 සැරයක් කතා කරුවා, 50 සැරයක් කතා කරුවායි කියලා කිව්වා. අනේ දෙයියනේ, විපක්ෂ නායකතුමාට මතක් වෙන්න ඕන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා නැති වුණේ මේ අපේ විදුලි බිලේ. මේ විදුලි බිල වැඩිවීම තමයි එයාට දරා ගන්න බැරි තත්ත්වයකටපත් උනේ. එහෙනම් අපි සියලු දෙනා වගකීමක් තියෙනවා මේ විදුලි බිල අඩු කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික අවශ්‍ය කරන නීති ටික වෙනස් කරලා අපි සියලු දෙනා එකතු වෙලා මේක වෙනස් කරන්න සහයෝගය ලබා දීලා මේක මේ විදුලි බල මණ්ඩලයේ නැවත ජනේ ජනතාවට සේවයක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් සාධාරණ මිලට විදුලිය ලබා දෙන ආයතනයක් බඩපත් කරන්න. ඒක ඇතුලේ අපිට ඕන තරම් වෙනස්කම් කරගන්න පුළුවන්. ඒ වගේ මේ සේවකයන්ගේ අයිතිවාසිකම් රැකගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ අයට වරප්‍රසාද, ඒ අයට තියෙන පරිවැඩි කිරීම හෝ මොකක් හෝ ලබා ගන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව පාරිභෝගිකයට මේකෙන් වෙන හානිය අවම කරගන්න අපිට වගකීමක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට දැන් අපි ඒ වගේම තමයි මේ මහජන උපෝගිතා කොමිසම මං හැමදාම බලනවා මේක තියෙන පාරිභෝගිකය වෙනුවෙන් මැදිහත් වෙන්න පාරිභෝගිකය වෙනුවෙන් පාරිභෝගිකය ආරක්ෂා කරන්න ඒ වගේම ඉදිරියට තියෙන සැලසුම් කොහොමද මේ පාරිභෝගිකයට සහනයක් ලබා දෙන විදියට විදුලි බිල අඩු කරගන්න තියෙන සැලසුම් සම්බන්ධව තියෙන ආයතනය ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඒ වගේම විදුලි බල මණ්ඩලයට යෝජනා කරන දේවල් තියෙනවා අවසානයේ පාරිභෝගිකය රැකගන්න තිබ්බ ආයතනයත් සේරම එකතු වෙලා මිල වැඩි කරලා පාරිභෝගිකයව අමාරු දැම්මා ඉතින් මෙච්චරයි කරුවේ මේ ආයතන සේරම එකතු වෙලා ඒ නිසා මම කියන්නේ අපි මේ සියලු පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ සියලු දෙනා අපි ඉඳගන්න ඕන රටේ ජනතාව පැත්තේ. එහෙම නැතුව අපිට වෙන වෙන පුජ්‍යලයේ පැත්තේ ඉඳගෙන අපේ දේශපාලන අරමුණු සඳහා කතා කිරීම නෙමෙයි අපි කරන්න ඕන. අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙටියෙන් කිව්වොත් විදුලි බිල අඩු කරගන්න වැඩපිළිවෙලකට අපි සියලු දෙනා එකඟ වෙන්න ඕන. ඒ සඳහා අපි වැඩපිළිවෙලකට සහයෝගය ලබා දෙන්න ඕන. ආණ්ඩුව තිබ්බත් විපක්ෂයේ ආය ආණ්ඩුවක් ගත්තත් මේ සියලු දෙනා වගකීම අවසාන වෙන්නේ පාරිභෝගිකයට සහන සැලසෙන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. එතන තුල අර කිව්වාගේ සමහරලාට අපිට තියෙනවනම් අපේ ප්‍රසම්පාදන වැඩපිළිවෙලවල අපිට අලුතෙන් දෙන වැඩපිළිවෙලවල අපි යන යෝජනා ඒව වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ සියලු දේ අවසානයේදී අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ විපක්ෂයේ එළියට කතා කරනවා වගේම එළියට පේන්න කතා කරුවට මේ පනත් තුලින් වෙන දේ ඇත්තටම දන්නවා මේකේ ප්‍රතිඵලය දන්නවා ඒ නිසා මේ සම්බන්ධව තමුන්නාසිලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් මම කරමින් ඔබ ලබා දුන්නු කාලයට ස්තුතිවන්ත වෙනවා
පවංශිතේ කරවා මාතෝනි.